මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාවෙන් විකාශය කිරීම සඳහා නොම්බර 59 එක විශ්වවිද්‍යාල මාවත පළමු පටුමග රත්තන පිටිය පදිංචි චාමණී වික්‍රමරත්න දායක වී තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිතවන මහ පුණ්‍ය ශක්තියෙන් සුජීවත වෙසෙන ඥාත හිතමිතුරු පිරිසවන මැයි මස 29 වන දිනට අවුරුදු 60ක් සම්පූර්ණ වී විශ්‍රාම දිවියට එළඹෙන උපුල් අල්විස් ස්වාමි පුරුෂයාට ඉදිරි කාලයේ නිදුක් නිරෝගීව උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීම සඳහා ආශිර්වාද කරනවා. ජුනි මස 4 වන දින 29 වැනි වියට පත්වන බිනුරි අල්විස් දියණියට නිදුක් නිරෝගී සැපවත් යුග දිවියක් ගත කරමින් උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ආශිර්වාද කිරීමට ජුනි මස 5 වන දින ජන්මදිනයේ දින ඩිල්රොක්ස් වික්‍රමරත්න සහෝදරයාට නිදුක් නිරෝගීව උතුම් ධර්ම මාර්ගය පූර්ණ කර ගැනීමට මෙම රැස් කළ කුසල් හේතු ප්‍රත්‍ය වේවා. මෙම උතුම් ධර්ම දානමය පින්කමින් රැස් කළ කුසල් හේතු ප්‍රත්‍ය වී ගිලන්ව සිටින දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. පින්වත් පවුලේ සියලු දෙනාටම දෙමාපිය සහෝදර සහෝදරයන්ට දූතරුවන්ට කලන මිතුරු මිතුරයන්ට ඥාත හිත මිත්‍රාදීන්ට උතුම් ධර්මාවබෝධය සඳහා මෙම රැස්කල කුසල් හේතුපනිශ්‍රය වේවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේට ඔබ වහන්සේගේ දෙමාපියන්ට නිදුක් නිරෝගී බව ලැබී උතුම් ධර්ම මාර්ගයේ පූර්ණ කර ගැනීමට මෙම කුසල් හේතු ප්‍රත්‍ය වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ නොම්බර 59 එක විශ්වවිද්‍යාල මාවත පළමු පටුමඟ රත්තන පිටියේ පදිංචි චාමණී වික්‍රමරත්න මහත්මිය, ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර දිල්රුක් වික්‍රමරත්න මහත්මයා ඇතුළු පින්වතුන් ශ්‍රද්ධානුසාරීව මේ මාසිකව සිද්ධ කරන දේශනා මාලාවට බොහොම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙනවා. ඉතින් මේ අත්තු හරිම ශ්‍රද්ධා සම්පන්නයි. ධර්මයට බොහොම අවංකයි. ඉතින් මේ ධර්මයට අවංක කෙනෙකුට තමයි මේ ධර්මයේ දියුණුව කර යන්න පුළුවන්. නිසා මේ පිනතුන් සියලු දෙනාගේම නිවන් මඟ පූර්ණය වේවා. පින්වත්නි, මේ ධර්මයේ වුණත් කෙනෙක් ග්‍රහණය කරගන්නවා නම් ඇත්තටම දියුණුවක් කරා යන්න ඕන නම් එයා දේශකයව ලෝකේ තියලා ධර්මයේ ගන්න ඕන. නැත්තම් දේශකයෝගේ අඩුපාඩු පේන්න ගන්නවා. එනිසා ඔය ඇත්තුන්ට ධර්මයේ නිවන් මඟ වඩාගෙන ඉස්සරහට යන්න ඕන නම් ධර්මයේ ඇහෙන කෙනාව ලෝකේ තියන්න ධර්මයේ අනුව විතරක් යෙදෙන්න ඕක නිවන් දකින්න කෙනෙකුට ඕනමයි. දේශකයාව ඔළුවට ගන්න එපා, එයාව ලෝකේ තියන්න. එයා ලෝකෝත්තර වෙන එක එයා බලාගනීවි. එයා ලෝකෝත්තර වෙනවද නැද්ද කියලා එයා බලාගනීවි. ඒතර ඔයත් දන් දුන්නත් මේ පින්වත්නි දානි පිළිගන්න ස්වාමින් වහන්සේව එයා ලෝකෙන් තියන්න. එයා ලෝකෝත්තර වෙන එක එයා බලාගනීවි. එතකොට ඒ දානේ නිවන පිණිස උපකාර වීමේ අර්ථයේ විතරක් ඔය ඇත්තෝ ප්‍රතිවේක්ෂණා කරගන්න. එතකොට මේ ප්‍රතිවේක්ෂණාව තමයි නිවන පිණිස උදව් වෙන්නේ. එනිසා මේ හැකියාව බොහොම විශ්මිත එකක්. ඒක සාමාන්‍ය ලෝකෙට පිටින් නැති එකක්. එනිසා ඔය පින්නතුන්ලා එතනට ඇතුළ හදාගන්න. එනිසා මේ මොකද මේ දේශනාව වුණත් කරාම අපිට ගොඩාක් අය පණිවිඩ යොමු කරනවා. මම දැක්ක, මං අද එනකොටත් දැක්කා එක පණිවිඩයක්. එයා මේ දේශකයාගේ ආධ්‍යාත්මික රටාව ගැන ගවේෂණය කරන්න හදනවා. එතකොට ඒ දේශකයාගේ චර්යාවන් ගැන ඔය ඇත්ත උනන්දු වෙන්න උවමනා කරන්නේ නැහැ. ඒතර උවමනා කරන්නේ ඇයි? එයාව ලෝකෙ හිහා හිටපුවා. එයා ලෝකෙන් එළියෙන් තියන ලෝකේ හිටපු ආවි කියලා කියන්නේ එයා සසර ගියපු ආවි කියන එක. එයා එළිය හිටපු ආවි. නිවන පිණිස අවකාශයට අදාළ දේ විතරක් ප්‍රතිපත්තිය විදියට භාවිතා කරන්න. ඒ භාවිතා කරනකොට දේශකයව තමන්ට ගිලිහුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. එයා ප්‍රතිපත්තිය විදියටම දකිනවනම් දේශකයා ගිලිහුණාට කමන්නේ. එතකොට අන්න ඒ මට්ටමටයි මේ ධර්මය දියුණු කරගෙන ඔය ඇත්තෝ ඉස්සරහට යන්න ඕන. පින්වත්නි, මේ ධර්මයට ගුණ ධර්මාවලියක් ඕන. ධර්මය කියන එක ඇතුළට ගන්න ඒකට ගුණ ධර්මාවලියක් ඕන. ඒකේ පළවෙනි එක අපි පළවෙනියෙන්ම අඳුන ගන්න ඕන මේ ධර්මය අපිට ඇයි කියන එක. මේ ධර්මයේ ඇයි කියන එක තමාව සම්මර්සණය කරනවා. ඒ කියන්නේ ඇත්තටම සම්මර්සණය කරනවා කියලා. එයා හැම වෙලාවකම ස්මරණී කර කර බලන්න ඕනේ ඇයි මට ධර්මයේ. එතකොට අර ඇයි මට ධර්මයේ කියලා මාව, ඒ කියන්නේ මට ඇතුළාන්තයේ තුල මේ ධර්මයට අනුව සම්මර්සණය කරගන්න බැරි වුණොත් එහෙම මොකද දන්නවද වෙන්නේ? කාලයක් යනකොට දන්නේම නැතුව, ඒ කියන්නේ ධර්මය ඇයි මං උදෙසා කියලා තමන්ට නිතර නිතර අවස්ථාව ලැබෙන හැම වෙලාවකම සම්මර්සණය කරගන්න බැරි වුණොත්, ඔය සම්මර්සන ඥානය කෙනෙක් ඕනමයි නිවන් දකින්න. එයා ඒක සම්මර්සණය කරගන්න බැරි වුණොත් එහෙම ටික කාලෙකින් ධර්මය අතහැරෙන්න ඉඩ වැඩි. බොහෝ වෙලාවට ධර්මය අතහැරෙන්න වැඩි ඉඩ. ඇයි ධර්මය අතහැරෙන්නේ? ධර්මය අතහැරෙන්නේ පින්වත්නි, අර ධර්මය මගේ කුමන අර්ථයක්ද පුරවන්නේ කියලා විමර්ශනය කරගන්න බැරි වුණාට පස්සේ එයා බණ අහනවා. ධර්මය තමන්ගේ ඇතුලේ වැඩෙන බවක් තේරෙන්නෙත් නැහැ. හැබැයි හාඳුරු බණ කියන කිවරේකුත් නැහැ. ඉතින් මේක ඔච්චරමයි. හාඳුරු බණ කියනවා, අපි බණ කියවනවා. ඉතින් මේක තමයි අපේ උපසංස්කෘතිය, බෞද්ධයාගේ උපසංස්කෘතිය කියලා එයා ඕක කරලා එක වෙලාවක අර පරිබාහිර යෙදවුම් හරහා එළිය වැඩත් එක්ක මේ වැඩේ නිකම්ම පොඩ විසි වෙලා යනවා. ඊට පස්සේ එයාට නෑ, ඉතින් අපි ඕක කරලා බැලුවනේ කාලයක්, ඉතින් අපිට ඔය කියන තරම් යහපතක් උනේත් නෑනේ. ධර්මීට ගරහන්නෙත් නෑ. චෝදනා කරන්නේ, දෝෂාරෝපණී කරන්නේ, ඕ අධර්මී කියලා කියන්නේ මොකක්වත් නෑ. නෑ, ඉතින් අපි ඕක කරානේ කාලයක් කියලා එයා හිමීට පැත්තකට වෙනවා. ඒකට හේතුව ගොඩක් අය එහෙම පැත්තකට වෙච්ච අය ඉන්නවා. දැන් මේ පින්නතුන්ලා නම් ඒකට දක්සයි. ඒක නිසා කොහොම හරි දැන් මේ දිල්රුක් මහත්තයලා එහෙම කොහොම හරි බණක් කියවනවා. ඒක හැකියාවක් ඇත්තටම. මේකට යම් කිසි කාලයක්, ධනයක්, ශ්‍රමයක්, වෙහෙසක් යනවා තමයි. මොකද මේ වෙනුවෙන් කැප වෙන්න එපාය. මේ උදේ කාලේ දැන් අපිට යොදවන්න වෙලානේ. නමුත් ඔය පින්නතුන්ලා මේ කරන වැඩෙන් ඔයාලගේ නිවන් මඟ තමයි රැකෙන්නේ. නිවන් මඟේ ඉස්සරහට යන්න වෙන්නේ ඕගොල්ලන්ට විදර්ශනා හැකියාව අනුව. මේ නිවන් මඟ තුල රැඳෙන්නේ ඔයාල මේ කරණේවා අනුව. දැන් පින්වත්නි අපි බලන්න ඕන ධර්මීය කුමක් පිණිසද කියලා නිතර නිතර සම්මර්සණය කරන ඇයි මට ධර්මී. දැන් මට ඇයි ඕක කියන්නේ කියලා අහන්න ඕන. හැම වෙලාවකම අහන්න ඕනේ ඇයි දැන් මේ හඳුර ඕක මට කියන්නේ කියලා අහන. එතකොට තමයි තමන්ගේ අඩුව පේන්නේ. හාඳුරු කෙනෙක් මොනව හරි කියනකොට විශේෂයෙන් මේ දේශනාවේ දැන් මිහාරු ඇයි ඔක මට කියන්නේ කියලා බලන්න ඕන. දැන් අපි සාමාන්‍ය ලෝකයේ ඔහොම විමසනවනේ. මෙයා මොකද ඕක මට කියන්නේ කියලා එතකොට තේරෙනවා එක්කෝ මගෙන් මොකක් හරි උදව්වක් බලාපොරොත්තු ඇති. එක්කෝ යාට ඇති මං ගැන වැරදි වැටහීමක් කියලා අපි සම්මර්ෂණය කරනවා. මොකක් හරි කාට හරි කිව්වහම කවුරු හරි අපිට කිව්වම හැම වෙලාවකම මේ කියපු දේ අහන ගමන්ම යටිපෙලා අපි මොකද්ද කරන්නේ? මේ මනුස්සයෝ මට කියන්නේ ඇයි? එක්කෝ යා හිතනවා ඇති මම වැරදි විදියට හිතයි. දැන් අපිට හිතන්නකෝ පින්වත්නි කවුරු හරි මොකක් හරි දෙයක් කියපු ගමන්ම අපි හොඳට අහගෙන ඉන්නවා. ආ ඇත්තද ඇත්තද කියලා අහන ගම යටිපෙලා අපි රහසේ දෙයක් කරනවා. මොකද්ද? දැන් මෙයා ඔක මට කියන්නේ එක්කෝ මගෙන් මොකක් හරි උදව්වක්වත් බලාපොරොත්තු වෙන්නේවත්ද? මෙයා මොකටද ඔය එන්න හදන්නේ කියලා ඕක විමසනවාමයි ලෝකයේ ඇතුළේ. ඔයාලා ධර්මීත් ඕක විමසන්න. ධර්මී ඇතුලේ ඕක විමසන්න. දැන් මේ හාඳුර ඇයි ඕක මට කියන්නේ? දැන් ඇයි මේ මං ඉන්න තැන ඕක කියන්නේ ඇයි? ඇයි මට ඕක ඇහෙන්නේ කියලා හැම වෙලාවකම එහෙම විමසනකොට හැබෑනි නම් මගේ ඇතුලේ මේ අඩුපාඩු තියෙනවනේ කියලා අඩුපාඩු වලියක් නාමාවලියක් පේන්න ගන්නවා. අන්න ඒ පේන හැකියාව මියදින් නැතුව තිබ්බොත් ඔයාලා පිරුණම් පානකම් බණහනෝ. පිරුණම් පානකම් ඔයාලා බණහන එක නවත්තන්නේ. එතකොට දැන් මේ බුද්ධ ශාසනයේ ධර්මයේ ඇයි ධර්මය? ඇයි ඕක මට කියන්නේ කියලා හැම වෙලාවකම ඇහෙන හැම බණපදයක්ම ඇයි මට ඕක කියන්නේ කියලා අහනකොට ඔයාලට කෙලෙස් සහිත සිතමයි පේ. දැන් හොඳට බලන්නකෝ මට ඇයි ඕක මට කියන්නේ කියලා හොයලා බලනකොට සමහරවිට අපිට අදාළම නැති දෙයක් නම් කවුරු හරි කියන්නේ අපි ඒකට පොඩ්ඩක් hina වෙනවා, විසි කරලා දානවා. ආ ඇත්තද කියලා ගණන් ගන්න නැතුව අපි අයින් වෙනවා. හැබැයි ඒක විමස බලද්දී ඒක Tamanටත් අදාළයි කියලා දැනුනොත් නෑ යන්නේ සැලසුමට. හොඳට බලන්න කවුරු හරි කියන දෙයක් මේක මටත් අදාළයි කියලා ඔකට හොඳම දේ තමයි ඊරෑ මට ඒක නෝන කෙනෙක් කතා කළා. එහෙම කතා හිතවත් කෙනෙක් මේ හවස් කාලේ කතා කළා. කතා කරලා එයාගේ විශාල එයාගේ සහ ස්වාමියාගේ අඩුපාඩු ආගයක් කියන්න ගියා. ඊට පස්සේ දරුවොත් ඒකට මැදිහත් වෙන විදිය කියන්නේ මං ඉතින් අහගෙන හිටියා. ඒ ගමන්ම ෆෝන් එක ඕෆ් වුණා. මං හිතුවා අනේ ලොකු දෙයක් කියලා මං ඉතින් පැත්තකින් තිබ්බා. ඒතර මට ආයේ උමනාවක් ඇති වෙනවා. ආපෝ මේක ඉක්මනට චාර්ජරේට ගහගන්න ඕන. අර කියපු දේ අහන්න ඕනේ. ඇයි මට අදාළ නැහැ කියලා දැනුණ ගමන්ම අපි මොකද කරන්නේ? ඒක එහෙම අයින් කරලා දානවා. ආ මට අදාළ නැහැ කියලා දැනුනොත් අපි කරන්නේ එතනින් පස්සේ දැන් ඕක මට අදාළයි කියලා දැනුනොත් සමහරවිට මට බැටරි එකේ අගේ බොහොම අඩුවෙගෙන යනවා කියලා දැක්ක ගමන් මම චාර්ජරේ හොයනවා, අර කණේ ගාගෙන දුවනවා, වටේට කැරකෙනවා. ඒක මට අදාළයි කියලා දැනුනොත් නී කලබල එන්නේ. ධර්මයේ වුණත් මට අදාළයි කියලා දැනුන් නැත්තම් ප්‍රතිපත්තියට කලබල ඉන්නේ නැහැ. ඔයාලා ප්‍රතිපත්තියට කලබල නැත්තේ ඒකයි. ඔයාලා තුල ප්‍රතිපත්තියට ඔයාලට තියෙන බනහන්න තියෙන කලබලය ප්‍රතිපත්තියට නැත්තේයි. ඒ ප්‍රතිපත්තියට කලබලේ නැත්තේ ඔයාලට ධර්මය ඇහෙනකොට මට අදාළයි කියන මනෝභාවය එන්නේ නැහැ. මට අදාළයි කියන එක ආවොත් ඔය පින්නොත් දැනුනොත් මට අදාළයි කියලා කියන්නේ කොහොමද? හැම වෙලාවකම දේශකයා බණ කියද්දී විමසන්න ඕන. ඇයි ඕක දැන් මට කියන්නේ? අහන්න ඕන. ඇයි ඕක මට කියන්නේ කියලා තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන. භික්ෂුවගෙන්ම ගිහින් අහන්න ඕන කියලා නෙමෙයි. භික්ෂුවගෙන් ඇහුවොත් ඒත් කියලා දෙයි. නමුත් එයා හැම වෙලාවකම අහන්න ඕන ඇයි දැන් මට ඕක කියන්නේ? ඇයි දැන් මට මේක ඇහෙන්නේ කියලා හැම වෙලාවකම විමසනකොට ඔයගොල්ලන්ට දැනෙන්න ඕන මට අදාළයි ඕක. මට අදාළ නැත්තම් මං එතනින් එහාට ඒ කතාව ඒ අපි ඒකට ඇහුම්කන් දෙනවා. ආ ඇත්තද කියලා හයි, ආ එහෙමද, ඉතින් මොකනෝ කරන්නද කියලා අපි අපේ වැඩේ. මට අදාළ නැහෙනේ. එතකොට ධර්මයේ ඇහෙනකොට ඇයි කුමක් ධර්මයේ මොකටද කියලා තමන්ගේ හෘද සාක්ෂියෙන් සම්මර්සණය කරන්න ඕන. ඇයි මට ධර්මය ඇහෙන්න කියලා බිමසන්න ඕන. එතකොට වාල්ඩ වැටෙනවා මේක මට අදාළයි. මට අදාළයි. ඒ අදාළකම දැනුනම් පස්සේ තමයි ප්‍රතිපත්තිය පිළිබඳ කලබලයක් එන්නේ. ප්‍රතිපත්තිය පිළිබඳ අද ලංකාවේ බෞද්ධයන්ට තියෙනවද කලබලයක්? කිසිම කලබලයක් නැහැ. ඇයි? ධර්මයේ Tamanට අදාළකම ඒගොල්ලන්ට දැනෙලා නැහැ. ධර්මයේ Tamanට අදාළ බව ඒ ඇත්තන්ට වැටහිලා නැහැ. එනිසා පින්වත්නි හොඳට මතක තියාගන්න. ධර්මයේ Tamanට අදාළ බවම දකින්න. එහෙම දකිනකොට ಗುಣධර්ම මෙන්න මේ ටික හදන්න. මේ ටික හදන්න. පළවෙනි එක තමයි ඔය පින්නතුන්ලා හොඳට දකින්න මේ මෙන්න මේ ටික. ඔගොල්ලෝ ලෝකෙටත් මේ ටික තමයි දෙන්න ඕනේ. හැම වෙලාවකම දකින්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට මම ඉපදින යම් දවසකද එදා තමයි මගේ අම්මා ඉපදිලා තියෙන්නේ. එදානේ අම්මා ඉපදුනේ. මගේ පුතා යම් දවසකද ඉපදුනේ. එදා තමයි මම තාත්තා ඉපදුනේ. පුතා ඉපදෙන්න කලින් මම හිටියා. නමුත් පුතා ඉපදුනේ යම් දවසකද එදා තමයි තාත්තා ඉපදුනේ. බිරිඳ ඉපදුනේ යම් දවසකද එදා තමයි ස්වාමියා ඉපදුනේ. එදා තමයි ඉපදිලා තියෙන්නේ. ඇයි? කියන්නේ පින්වත්නි අම්මයි පුතයි දෙන්නම එක වෙලාව ඉපදිලා තියෙන්නේ. අම්මා කලින් ඉපදිලා නැහැ ඇත්තටම. ස්ත්‍රියක විදියට යාට අවුරුදු 20ක 25ක කාලයක් තියෙන්න ඇති. එයා දුවෙක් විදියට කාලයක් ඉපදිලා ඉන්න ඇති. නමුත් අම්මා ඉපදුනේ පුතා ඉපදිච්ච දවසේ. ඔන්න ඕක දකින්න එක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. ඔක පේන මට්ටම මම ඉපදුනේ යම් දවසකද එදා තමයි අපේ අම්මා ඉපදිලා තියෙන්නේ. එතකොට ලෝකේ උපදින්නේ සාපේක්ෂව. මට සාපේක්ෂව අපේ අම්මා ඉපදිලා තියෙන්නේ. එතකොට මට සාපේක්ෂ වෙන්නේ ඒ නිසානේ මං ඉතුරු අයට මගේ අම්මා කිය කියන්නේ නැනේ වටේට. මම හැමෝටම කියන්නේ නැනේ මගේ අම්මා මට සාපේක්ෂව තමයි අපේ අම්මා ඉපදුනේ මං ඉපදිච්ච දවසේ. එහෙනම් අම්මයි පුතයි දෙන්නම එක වෙලාව විපදිලා තියෙන්නේ. ඔන්න ඕක තමයි ජාතිපි දුක්ඛා කියන්නේ. ජාති දුක කියන්නේ ඕකට මට ඕක මේ ජාති ඉපදීම දුකක් කියලා අපි දැක්කානේ මෙච්චරක. පින්නත් හොඳට බලන්න අපි කොච්චර ඉපදීම දුකක් විදියට දැක්කද. නමුත් ඉපදීම දුකක් කියලා දැක්කට පින්වත්නි අපිට මොකද්ද උනේ? මොකක්වත් උන්නේ. අපිට යම් සංවේදිකමක් ඇති වුණා ඇත්තනේ නං පන්නිසානි දුක කියලා. එච්චරයි අපිට. ඊට වඩා මොකක්වත් නැහැ. ඊට පස්සේ අපි මොකද කළේ? අපි ජාතිපි දුක්ඛා, ජාතිය හැදුනේ භවයේ නිසාය, භවය හැදුනේ තණ්හාව නිසාය, මේ උපාදානයේ නිසාය, උපාදානය හැදුනේ තණ්හාව නිසාය කියලා ඔහොම බලබල හිටිය උඩට පහළට. එහෙම උඩට පහළට බලබල හිටියට බුදුරජාණන් වහන්සේට උනත් ආශ්‍රව ක්ෂය වුණේ නැහැ. එතර භාග්‍යතුන් වහන්සේගේ ආශ්‍රව ක්ෂය වුණේ කොයි මට්ටමේද? බුදුරජාණන් වහන්සේ තුල වුණත් ආශ්‍රව ක්ෂය වුණේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වේගෙන් බලනකොට. වේගෙන් බලන්න බෑනේ. ජාතිය ඉපදි දැන් අවුරුදු 50කට කලින් පහළ. දැන් අවුරුදු 50ක් ජීවත් වෙච්ච මිනිහෙක් ගෙන ජාතිය පහළලා තියෙනක අවුරුදු 50කට කලින්. ඉතින් වේගෙන් බලන්න බෑ. අවුරුදු 50කින් පස්සේ හම්බෙන අවුරුදු 100ක් 80ක් ජීවත් වෙන මිනිහෙකුට ජාති දුකයි මරණ දුකයි අතර අවුරුදු 80ක තියෙන පරතරයක්. අවුරුදු 50ක අවුරුදු 80ක පරතරයක් තියෙනවා. එතකොට එයාට ගොඩාක් ජාති දුකයි ජාති දුක මරණ දුකට ප්‍රත්‍ය වෙන කතාව බලන්නේ එයාට අවුරුදු 80ක අන්තර් කාලයක් තියෙන බව එයාට ඕක වැටහෙන නිසාමයි අවුරුදු 80කට වැඩපේන්නේ. ඇයි? ජාති දුක තියෙනවා ඉපදුණා. අවුරුදු 80කින් නම් මැරෙන්නේ දැන් මේ සාමාන්‍ය අවුරුදු 100කින් මැරෙනවා කියලා හිතමුකෝ. අවුරුදු 100කින් නම් මැරෙන්නේ ඇත්ත ජාතිය දුකයි. ජාතිය ප්‍රත්‍යින් ජරා මරණ දුකයි. මරණයත් දුකයි. හරි. එතකොට ජාති දුකයි මරණ දුකයි අතර අවුරුදු 100ක කාලයක් තියෙන නිසා යාට 100කට වැඩ පේනවා. එනිසා පටිච්චසමුප්පාදයේ පිළිවෙඳ යම් නුවණක් තියෙනවා. නමුත් අවුරුදු 100ක් මම පවතින්න ඕනනි කියලා ලෝකේ වැඩ පේනවා. ඒ කියන්නේ ඇත්තට මේ පටිච්චසමුප්පාද ඥානය ඇතුළේ ලෝකේ වැඩ තියෙන්නේ මේ දුක්ඛාරිය සත්‍යයෙන් මේක බලන්න බැරි වෙච්ච නිසා. අනනුබෝධ. අවබෝධ කරන්න බැරි වෙච්ච නිසා. මේ චතුරාර්ය සත්‍යය කිව්වම මිනිසු හිතාන ඉන්නේ දුක්ඛ සත්‍යයි සමුදය දුක්ඛාර්ය සත්‍යය කිව්වහම මේ ජාතිපත්‍ය ජරා මරණම් කියන එක නෙමෙයි හරි සියුම් භාවයක්. හරි සියුම් මේක. එතකොට ඒ ජාතිදු එතකොට දැන් අර පටිච්ච සමුප්පාදේ අපි දැනට දන්න දැනුවත්කම දැන් දන්න ටිකක් තියෙන්නේ. ඒ දැන් දන්න ටික කියන එක විසින් අපිට යම් සද්ධාාවක් අදලා බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසාදයක් උපද්දවලා විතරයි. නිරෝධය පිණිස අපට අවකාශයක් උපද්දවලා නැහැ. ඒක ඒ නිසා අපිට අවුරුදු ඇත්ත ඉපදීම දුකක් තමයි. ඇයි ඉපදුණු නිසා මැරෙන්න වෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, දිරනවා, කැඩෙනවා කියලා දාන්නවා. හැබැයි ජාතිය නිසා මරණය හම්බ වෙන්නේ අවුරුදු 80කින් පස්සේ කිව්වම අවුරුදු 80ක අන්තර කාලයක යාට වැඩ පේනවා. ඒකයි දැන් අද අපි ওই මහන්සි වෙන්නේ. එනං ලෝකේ තියෙන අරබුදේ තමයි දුක්ඛ ආර්ය සත්‍ය නැතිකම. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද? දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ජාති දුක කියන්නේ මම ඉපදෙනකොට අපේ අම්මා උපදින එක. ඒකයි ජාති දුක කියන්නේ. මම යම් වෙලාවක මම ඉපදුණ ස්වාමියා ඉපදුණ යම් දවස එදා තමයි යාගේ බිරිඳ ඉපදුණේ. ඒ තාත්තා කෙනෙක් උනේ දවසේ කවද්ද? එදා තමයි යාගේ පුතා ඉපදුණේ. එයාගේ පුතා ඉපදෙනකොටමයි තාත්තා ඉපදිලා තියෙන්නේ. අන්නේ මානසිකව ලෝකේ හටගන්න එක තියෙන්නේ. මානසිකව ලෝකේ හටගන්න එක. ඕක තමයි ජාති දුක. ඒක නිතරම බිඳි යනවා. ඇයි? අම්මා උපදින අම්මා මනස තුල ඉපදුනාට අම්මා මනස තුල පදිංචි වෙන්නේ නැහැ. ඇයි? හේතුව තමයි අම්මා මනස තුල ඉපදුනාට අම්මා හැම වෙලාවකම මනසි නැහැ. දරුවා මානසිකව නිපදිලා තියෙන්නේ. දරුවා මනස තුල ඉපදුනාට දරුවා හැම වෙලාවකම මනසි නැහැ. දැන් මේ වෙලාවේ නැහැනේ දරුවා මනසි. හැම වෙලාවකම දරුවා මනස තුල නැහැ. ඔන්න ඕක තමයි පින්වත්නි, ඔන්න ඔය කියන කතාව තමයි පින්වත්නි නිරන්තරයෙන් බිඳි බිඳි යන ලෝකේ කියලා අපි කියන්නේ. නිරන්තරයෙන් බිඳිනවා. එතකොට ඕක තමයි ජාති දුක. ජාති දුක කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දියත් හරි. ප්‍රතිසන්දිය විතරක් කතා කරලා අපි කතාව නැවැත්තුවොත් එහෙම ප්‍රතිසන්දිය ඉඳලා මරණ දුකට අවුරුදු 80ක කාලයක් තියෙනවා. ඔය 80ට වැඩ පේනවා. අවුරුදු 80ක් කරන්න වැඩ පේනවා. දැන් අපිට අවුරුදු 80ක් පේන්නේ ජාතිය සමුදේ වුණේ යම් වෙලාවකද එතනම ජාතිය නිරුද්ධයි. ඇයි? ජාතිය පවතින්නේ කුමක් මතද? සාපේක්ෂව පවතින්නේ. මට සාපේක්ෂව අම්මා, අම්මට සාපේක්ෂව පුතා. ලෝකේ සියලු පුතුන්ගේ මගේ පුතා කියලා කවුරුත් පස්සෙන් යන්නේ නැහැ. අර බුදුරජාණන් වහන්සේලාට සසර පේන නිසා අම්මා නොවිච්ච, තාත්තා නොවිච්ච, පුතා නොවිච්ච කවුරුත් පේන්නේ නැති නිසා ඔක්කොටම එක වගේ බුදුවරු. එකමගේ කරුණාවන්නේ තියෙන්නේ රාහුල කුමාරයාට යම් කරුණාවක් තිබ්බාද එබඳුම කරුණාවක් තමයි අර සුනීත සෝපාක වගේ අයටත් තිබුණේ. ඇයි? සසරම පේනෝනි. අම්මා නොවිච්ච, තාත්තා නොවිච්ච, පුතා නොවිච්ච කෙනෙක් නැහැ. ඒ නොවිච්ච කෙනෙක් නැහැ කියලා බලනකොට කෙලින්ම රාගය උපදින්නෙත් නැහැ. කෙලින්ම ඍජුව රාගය උපදින්නේ නැහැ. ඒකනේ සසර අඳුන ගන්න දුක නිරුද්ධ වෙන්නේ. ඇයි? තේරෙනවා මේ රාගේ උපද්දව ගන්න කියලා විශේෂ කොටසක් නැහැ. අනි ඔක්කොම මගේ අම්මා වෙලා, ඔක්කොම මගේ තාත්තා වෙලා, මේ ඔක්කොම මගේ පුතා වෙලා ඉඳලා, දුව වෙලා ඉඳලා. එතකොට භික්ෂුවකට උනත් ස්ත්‍රිය දිහා බලනකොට රාගසිත එන්න පුළුවන්. අනි මේ සසර මගේ දුව වෙලා ඉඳ ඇතිනි, මගේ අම්මා වෙලා ඉඳ ඇතිනි, මට කිරිත් පොවල ඇතිනි කියලා බලාපු ගමම්ම පින්වත්නි යාගෙන උපදින්නේ කරුණාවක් මිසක් රාගයක් නෙමෙයි. අර බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳ දර්ශන ඥානයක් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේට ඒක මහ පුදුම දර්ශන ඥානයක් ඇත්තටම. දැන් භාග්‍යතුන් වහන්සේගේ ඍදිය උනත් ගත්තම් පුදුමයිනේ. ඒක හිතන්න බෑ. ඒක හරි ආශ්චර්යවත් කෙනෙක් නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට අර මේ ආසයානුසය ඥානෙ වගේ ඥාන වලින් විශේෂයෙන්ම පුබ්බේනිවසානුසති ඥානය වගේ චුතුප්පත් ඥානෙ වගේ වයින් මේ ලෝක සත්වයාගේම කතාව පේන නිසා උන්වහන්සේට සුනීත සෝපාකට වගේම කතාවක් විතරයි, ආකල්පයක් විතරයි රාහුල මහරහතන් වහන්සේට තිබ්බේ. ඊට වඩා පොඩ්ඩක්වත් වෙනස් නැහැ. එහෙනම් මතක තියාගන්න ලෝකේ උපදින්නේ සාපේක්ෂව. මට සාපේක්ෂව අපේ අම්මා, අම්මට සාපේක්ෂව මම පුතා. අපි දෙන්නම ඉපදුනේ එකම වෙලාවේ. එකම වෙලා ඉපදුනේ. අම්මා ඉපදුනේ යම් දවසකද, එදාම තමයි මම. ඒතර මේකේ පියවර තුනක් තියෙනවා. එකක් තමයි ජාතිය කියනකොට, ඒතර ජාතිය තිපරිවට්ටයක් තියෙනවා. ජාති එකක් තමයි ජාතිපි දුක්ඛ. මම ඉපදිලා තියෙනවා ගර්භාෂයක, දැන් මම අපිනම් ඈ මනුස්ස ලෝකේ ප්‍රතිසන්දිය ලැබලා තියෙනවා. ඒ නිසා ඒකට සාපේක්ෂව ජරා මරණ දුක තීරණය වෙලා තියෙනවා. තව අවුරුදු 80කින් මරණය මට මුණ ගැහෙයි, අවුරුදු 100කින් මුණ ගැහෙයි. හෙට උනත් වෙන්න පුළුවන්, අද උනත් වෙන්න පුළුවන්. නමුත් ලෝක කතාවට අනුව, විවහාරයට අනුව ගත්තාම පරමායුෂ අනුව ගත්තොත් අවුරුදු 100කින් මරණය. එතකොට ඒ දැනුම දුර්වලයි. හැබැයි ඒක පටිසමුපාද ඥානයක් ඒකක්. ඇයි දුර්වල? අවුරුදු ඉපදිච්ච මට අවුරුදු 100ක අන්තර් කාලයක් තියෙනවා. මේ 100 ඉඳපෙයි මම මොනව කරන්නද? මේ 100ක් ඉඳ වෙනවනේ. මේ ලෙඩ වෙවි හරි 100ක් ඉන්න ඕනේ. ඉතින් 100ක් ඉන්න නම් මම මොනවා හරි මේ ඉන්ෂුරස් දා ගන්න ඕන. ලෙඩ වුණොත් එහෙම රෝහල් යන ගත වෙන්න අදාළ මුදල් ටිකක් ඉතුරු කරගන්න. පරිසම්පද ඥානයක් තියෙනවා යාට. ජාතිපත්‍ය ජරා මරණම් කියන එකමයි තියෙන්නේ. නමුත් නිවන් දකින්න තරම් සෑහෙන්නේ නැහැ ඒක. ඒකේ දෙවෙනි පියවර තමයි ජාතිය වනාහි අම්මගේ ඉපදීම. අපේ අම්මගේ ඉපදීම ජාතිය, මගේ ඉපදීම ජාතිය. අපි දෙන්නම ඉපදිලා තියෙන එක වෙලාවේ. බිරිඳයි ස්වාමියයි දෙන්නම එක වෙලාවෙ ඉපදිලා තියෙන්නේ. ඒක මනස තුල උපදින්නේ. මගේ බිරිඳ කියලා භාවයක් ඇති වුණාට පස්සේ මගේ ස්වාමියා කියලා භාවයක් ඇති වෙනවා. ඒ දෙන්නට සාපේක්ෂව හැමෝටම බිරිඳ බිරිඳ කියලා වටේටම කතා කර කර යන්නේ නැහෙනි. ඇයි හොඳයි කම්පාන්නේ, හිතවත් කම්පාන්නේ. හම්බෙන හම්බෙන අයට ඔයා මගේ බිරිඳ නේද කියලා අහන්නේ. බිරිඳට සාපේක්ෂව ස්වාමියා කියලා හැමෝටම කතා කරන්නේ නැහැ. එතකොට මගේ ස්වාමියා ඉපදුනේ මගේ බිරිඳ, ස්වාමියා ඉපදුනේ බිරිඳ ඉපදිච්ච දවසේ, බිරිඳ ඉපදුනේ ස්වාමියා ඉපදිච්ච දවසේ. එහෙනම් ඒක ලෝකයේ ඕක තමයි ජාතියේ ක්ෂණයක් පාසා සිද්ධ වෙන සම්භවය. ඉස්සල කතාව දුර්වලයි, නමුත් පටිච්චසමුප්පාද දැනුමක් තියෙනවා ඒකෙත්. ඒකේ ඇතුලේ හැබැයි වැඩ නවත්තන්න හිතෙන්නේ නැහැ. ඔය කියන්නේ ලංකාවේ මිනිස්සු වැඩ නවත්තන්නේ නැත්ති. ලංකාවේ දැන් ඒ පටිසමුපාද ඥානයේ තියෙන නිසා යා පොඩි සැලසුමකින් නවතිනෝ. ඒකත් නැත්තම් කල්ප ගානකට මෙහි වැඩ, කල්ප ගානකට. එතකොට යා බලනවා මට එතකොට ඒ ජාතිය පහළ වෙන්නේ කුමකට සාපේක්ෂව? තමන්ට සාපේක්ෂව. මට සාපේක්ෂව එයා මගේ අම්මා, ඉතුරු අය මගේ අම්මලා නෙමෙයි. එයාට සාපේක්ෂව මම පුතා, ඉතුරු පුතුම එයාගේ පුතු නෙමෙයි. ඒ නිසා මට විතරයි යාට සෙනෙහස උපදින්නේ, රාගය උපදින්නේ, කරුණාව උපදින්නේ. ඉතුරු පුතුන්ට එහෙම එකක් උපදින්නේ නැහැ. ඔන්න ඕක තමයි දෙවෙනි කතාව. ඒකේ තුන්වෙනි කතාව තමයි, ජාතියේ තුන්වෙනි කතාව තමයි තවත් ඉතාම සියුම් කතාවක්. මේ ජාතිය මානසිකව ඒ වෙලාවෙන් පැනවිලා ඒ වෙලාවෙම නැති වෙලා යනවා. පුතා කියන කෙනා හැම වෙලාවෙම ඔළුවේ නැහැ. දුව නැහැ හැම වෙලාවෙම ඔළුවේ නැහැ. අම්මා නැහැ හැම වෙලාවෙම. කල්පනා කළොත් අම්මා ඉන්නවනි කියලා වැටෙනවා. අම්මා ඉන්න බව දන්නෙත් නැහැ නැත්තම්. ඊට පස්සේ අම්මා, ඊට පස්සේ එයා, එතකොට එයාගේ කල්පනා වෙන පැත්තකට ගියොත් නිරුද්ධයි. එතකොට දැන් මෙන්න මේක දකින හැකියාව. මනස තුල මෙන්න මේ තත්වය ගොඩනැගෙනවා කියලා දකින හැකියාව පළවෙනියෙන් තියෙන්න ඕන. ඒක තමයි. ඒ කියන්නේ මේ ජාතියේ තිපරිවට්ටය අඳුන ගන්න ඕන. මොකද්ද ජාතිය? ජාතිපත්‍ය ජරා මරණං. අවුරුදු 80ක කාලයක් ජීවත් වෙනවා නම් 80කින් මරණයේ මුණ ගැහෙනවා. ඉපදිච්ච නිසා තමයි මැරෙන්නේ කියන දැනුම. ඒක දුර්වල දැනුමක්. ඒක තමයි අපි හැමෝටම තියෙන. අය අපි පටිච්චසමුපාදයේ අංග 12 දන්නවා. ඒවා අතර අන්තර් සම්බන්ධයක් දන්නවා. එච්චරයි අපි දන්නේ. ඊට වඩා අපි මොකක්වත් දන්නේ නැහැ. මුකුත් දන්නේ නැහැ ඇත්තටම. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි අම්මා ඉපදිච්ච මං ඉපදිච්ච දවසේ. වෙන දවසක නෙමෙයි. අපි දෙන්නම එකට ඉපදිලා තියෙන්නේ. අපි දෙන්නම ඉපදිලා තියෙන එක දවසේ. අපි ඔක්කොම ඉපදිලා තියෙන එක දවසේ. කාට මට සාපේක්ෂව මගේ අම්මා ඉපදිලා තියෙන්නේ, පුතා ඉපදිලා තියෙන්නේ, සහෝදරයා ඉපදිලා තියෙන්නේ, බිරිඳ ඉපදිලා තියෙන්නේ, ස්වාමියා ඉපදිලා, ඔක්කොම ඉපදිලා තියෙන්නේ මට සාපේක්ෂව. එතන මට සාපේක්ෂව ඉපදිලා තියෙන එකම වෙලාවක ඉපදිච්ච බව දකින්නවා. ඊළඟ එක මොකද්ද? ඊළඟ එක තමයි මේ මට සාපේක්ෂ උපදින ලෝකයේ වුණත් කල්පනා කළොත් විතරයි උපදින්නේ. කල්පනා වෙන පැත්තක නම් උපදින්නේ නැහැ කියලා බලනවා. ඒකට ඒතර කල්පනා කළොත් විතරයි උපදින්නේ, කල්පනා කරේ නැත්නම් උපදින්නේ නැහැ කියලා බලනවා. එහෙම බලනවා. ඊට පස්සේ ඔය කාරණා තුන, ඔය පියවර තුනම ආර්ය සත්‍යයෙන් බල. ඒකට තමයි ආර්ය සත්‍ය කියන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. දුක්ඛාරිය සත්‍ය කියන්නේ මට ඔක දුක්ඛාරිය සත්‍යයෙන් බලනකොට කොහොමද බලන්නේ? අර
ඉපදිච්ච එක නිසා අවුරුදු 80කින් මැරෙන්න වෙනවා. අවුරුදු 80ක අන්තර්කාලයක් මරණය දක්වා තියෙන නිසා මේ 80 මම පවතින්න ඕන නිසා මේ මහපොළොවත් එක්ක මට හැප්පෙන්න වෙලා තියෙනවා. එතකොට ඕක දුක්ඛාරිය සත්‍යයෙන් බලනකොට ඕක දුකක් විදියට බලලා මේක ඇති වුණේ කොහොමද කියලා බලනවා. කොහොමද ඇති වුණේ? මේ ජාතිය ඇති වුණේ මොකක් නිසාද? භවය නිසා කියලා බලනවා. භවපච්චය ජාති. එහෙනම් දුකේ සමුදය මොකද්ද? භවය. දුකේ සමුදය තමයි භාවය. දෙවනි පියවරින්දී අපි කිව්වානේ ඕන දැන් දෙවනි එක. දෙවනි එක මොකද්ද අපි කිව්වේ? අම්මා ඉපදිච්ච දවසෙමයි මම ඉපදිලා තියෙන. අපි දෙන්නම එකම දවසේ එකම වෙලාවට ඉපදිලා තියෙන්නේ. අම්මා කියලා කෙනෙක් හිටියේ නැහැ. මම ඉපදුනාට පස්සේ අම්මා වුණා. එච්චරයි. අම්මා කෙනෙක් හිටියේ නැහැ එච්චරක. මං ඉපදුනාට පස්සේ අපේ අම්මා. මම යාගේ පුතා. එච්චරයි. එතකොට ඒ ගතිය ඉපදුනේ මොකක්ද? අර්ග තමයි ජාති භවපච්චය ජාති. මුල් කතාව. දෙවනි කතාව. දෙවැනි කතාව තමයි මම ඉපදිලා තියෙන්නේ අපේ අම්මට සාපේක්ෂව නම් මම ඉපදුනේ කුමක් නිසාද? මම ඉපදුනේ මානසිකව සංඥාස්කන්ධේ පහළ වීමෙන්. එයා අඳුනගන්නේ මම පුතා කියලා අඳුන ගැනීමෙන් එයාගේ ලෝකෙම ආව ඉපදිලා. ඒකට ඒකේ දුකේ සමුදය මොකද්ද? ස්කන්ධේක පහළ වීම. ස්කන්ධයන්ගේ පහළ වීම. ඊට පස්සේ තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි මානසිකාරය කළොත් තමයි මගේ ලෝකේ මම අම්මා උපදින්නේ. මානසිකාරය නැති වෙලාවට අම්මා උපදින්නේ නැහැ. ඇයි උපදින්නේ නැති? වෙන වෙලාව ඒ එතකොට මම ගැන මම කල්පනා කළොත් මගේ ලෝකේ අපේ අම්මා උපදිනවා, තාත්තා උපදිනවා, දරුවෝ උපදිනවා, එක එකනාගේ විදිහට එක එක ඒවා උපදිනවා. ඒ උපදින්නේ කුමක් නිසාද? විඥානස්කන්ධේ පහළ වීමේ. ඒක උපදින්නේ විඥාන. ඇයි ඒකනේ? දැන් මේ වෙලාවේ ඔය පින්නතුන්ලා ඉන්නේ මගේ බණ අහගෙන නම්. සෝත විඥානේ පහළ වීමක් නම් තියෙන විඥානස්කන්ධේ පහළ වෙලා තියෙන වෙලාවට වෙනත් කිසිම විඥානස්කන්ධයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ විඥානස්කන්ධේ නිරුද්ධ වීමෙන් තමයි මානසිකාරය කළොත්, කල්පනා කළොත් මනෝවිඥානේ පහළ වීමෙන් දරුවව වැටහෙනවා. එහෙනම් ඒ මොහොතේ පහළ වෙන්නේ කුමක පහළ වීමෙන්ද? විඥානස්කන්ධේ පහළ වීමෙන්. ඒ විඥානස්කන්ධේ පහළ වීමෙන් තමයි මනස තුල දරුවා හරි බිරිඳ හරි ස්වාමියා හරි අම්මා තාත්තා හරි මැවෙන්නේ. ඒක පහළ වෙන්නේ මොකක් නිසාද? විඥානස්කන්ධේ තමයි දුකේ සමුදය. දැන් දුක මේ ඔක්කොම දුක ජාතිය නම් කොතනක් දුකයි? හරි මේ තැන් තුනේම ජාතිය දුකයි. දැන් තුනේම ජාතිය දුකයි. ওই විදියට බලන එකට මොකද කියන්නේ? ඔකට තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. දැන් දුක ගැන අපි දැනගත්තට දුක්ඛ ආර්ය සත්‍යයක් වෙන්නේ කොහොමද කියලා කෙනෙක් අහන්න පුළුවන්. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය කියන මොකද මේකේ ආර්ය කතාව? ආර්යයි කියලා මේකට පාවිච්චි කරන්න කියලා අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ නැහැ. එතකොට දුක්ඛාරිය සත්‍යයක් වෙන්නේ ජාතියේ තිපරිවට්ටේ අඳුනා ගැනීම. එතකොට මේ තිපරිවට්ටේ අඳුන ගන්න ජාතියේ සියුම් වෙනවා. දර්ශනේ සියුම් වෙන්න තමයි කෙලස් ටික කැඩෙන්නේ. එතකොට දුකේ Nirodhe මොකද්ද? එකතැනකදී දුකේ Nirodhe භවයේ විදියට පේනවා. භවපච්චය ජාති. එකතැනක දුකේ Nirodhe විදියට පේනවා සංඥාස්කන්ධේ පහළ වීම ස්කන්ධව. ඇයි අඳුනගත්තොත් එදා ඒ අඳුන, මේ තමයි වෛද්‍යවරේ රෝහලේ දරුවා හම්බුනාම මේ බලන්න ඔයාගේ දරුවා කියලා එයාගේ අම්මගේ අතට දුන්නම ආමියාද මගේ දරුවා කියලා අර දොස්තර මහත්තයා කියපුව එක අනු එයා අඳුන ගන්නවා. අඳුන ගන්නකොට මේ මගේ දරුවා ඔයාගේ අම්මා තමයි මම අද ඉඳලා කියලා දරුවා ඉපදිච්ච වෙලාවේ අම්මත් උපදිනවා. එතකොට එයාට අම්මා කෙනෙක් බව දැනෙනවා. එයාගේ දරුවා මේ ඉන්නේ කියලා දැනෙනවා. ඒ දැනෙන්නේ අඳුනා ගැනීමෙන්නේ. ඒකට එළිය කෙනෙක් උපකාරත් කරලා. අඳුනගන්න එළිය උපකාර කරලා. එතකොට ඒ දරුවා ඉපදීම සහ අම්මා ඉපදීම එකම වෙලාවක වෙනවනම් ඒ අඳුනා ඒක ජාතිය. ඒකට ජාතියේ සමුදේ මොකද්ද? ස්කන්ධයක පහළ වීම. ඊට පස්සේ දර්ශනේ තවත් සියුම් වෙනකොට යාට තේරෙනවා ජාතිය කියන්නේ මේ වෙලාවේ මානසිකාරේ කළාම වැටහෙනවා. නැහැ මානසිකාරේ නැති වෙලාවට මනස තුල දරුවා උපදින්නේ නැහැ. බිරිඳ උපදින්නේ නැහැ. ස්වාමියා උපදින්නේ නැවෙන පැත්තක නම් මානසිකාරේ තින්නේ. ඒතර වෙන එන ඒ මානසිකාරේ කළාම දරුවව මනස තුල උපදින ගතිය පහළ වෙන්නේ සිත නිසා. මානසිකාරේ කළාම ඒ අණුව පහළ වෙනවා සිත. ඒ අනුව ඒකට කියනවා විඥාණය කියලා. ඒ කියන්නේ මනෝවිඥාණයෙන් තමයි දරුවව මනස තුල උපදින්නේ. මේ වෙලාවේ දැකලා නෙමෙයි. ඒකට අනුව අඬන්න දොඩන්නත් පුළුවන් අපිට. ඒතර මනස තුල දරුවව උපදින එක ඒක හැම වෙලාවකම එතනම නිරුද්ධයි. ආයි දරුව එකපාර වැටෙනවා ආයි වෙන ආයි මේ බණහනකොට සෝත විඥානේ පහළ වෙනකොටම මනෝ විඥානේ නිරුද්දයි දරුව නැහැ ලෝකේ. එතකොට ඒක විඥානස්කන්ධේ පහළ වීමෙන් හටගන්නේ. මෙන්න මේ විදියට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඒකට තමයි සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ. සමුදය ආර්ය සත්‍ය. එතකොට මේ සමුදය ආර්ය සත්‍ය කියන එක හොඳට දකින්න ඕන. එතකොට දුක්ඛාර්ය සත්‍යයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි දෙක දැක්කට පස්සේ තමයි ඒක දකින්න දකින්න තමයි එයාට හිතෙන්නේ නිරුද්ධ කරන්න ඕන නිරුද්ධ කරන්න ඕන ලෝකේ කියලා. එතකොට මෙන්න මේ දැක්ම ඔය පින්නතුන්ලා තුල හට ගන්නවා නා. දුක්ඛාර්ය සත්‍යයත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත් ඔස්සේ ඔය පින්නතුන්ට විමසා බලන්න පුළුවන් නම් ඒක තමයි ඔය පින්නතුන්ලා පළවෙනියෙන් කරන්න ඕන දේ. ඔයාලා පළවෙනියෙන් ඕක තමයි කරන්න ඕන. ඕක එක. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක තමයි මේ ටික පාවිච්චි කරන්න පින්නවත්නි. මේක පාවිච්චි කරන්න. දෙක. එතකොට ජාතිය කියන එක පිළිබඳ වෙන කියවීමක් දැන් අපිට තියෙන්නේ. ජාතිය දුකයි. ඕ ජාතිය දුක වෙන්නේ ඇයි? ඉපදිච්ච නිසානේ මේ දුක හාඳුරණී කියලා අපි නවතින්නේ අදින් පස්සේ. අපි නවත්තන්න කැමති නැහැ. ඊට වඩා ඉපදීමේ කතාව අපිට ඊට වඩා දර්ශනීය සියුම් වෙන 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 භාවයන් ඔස්සේ ආකාර තුනකින් පියවර තුනක් ඔස්සේ අපිට තේරෙනවා. ඒ වගේම දුකේ සමුදයත් පියවර තුනක් ඔස්සේ අපිට දැනෙනවා. ඒ කියන්නේ මුල් කතාවට තමයි භවපච්චය ජාති කියන එක ගන්න. ඒක අපිට කලිනුත් තිබ්බා දැනුනුත් තියෙනවා පටිච්චසමුප්පාදය. ඒකනේ මේ ගැඹුරුයි කිව්වේ පටිච්චසමුප්පාදය. පින්වත් ආනන්ද හරොණ්ඩම කිව්වේ ඒකනේ ආනන්ද මේක ගැඹුරුයි මේක අල්ලන්න අමාරුයි ආනන්ද ඔයා ලේසි කිව්වට මේක ලේසි නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ඒකනේ. එතකොට මේක අවබෝධ නොකිරීම මේ අවබෝධ කිරීම කියන්නේ මේ පියවර තුන ඔස්සේම ඕගොල්ලෝ හොත්තට දරා ගන්නවා මේක. ඒකනේ බුද්ධ ශාසනය කිව්ව අනනුබෝධ අපටිවේදා. පින්වත් මහණෙනි මේක අවබෝධ නොකිරීමක් ප්‍රතිවේධ නොකිරීමක් නිසා අපි යන්නේ සසර. අවබෝධ කිරීම කියන්නේ මෙන්න මේකට. දුක්ඛාරිය සත්‍යයක් යාට තියෙනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍යකුත් තියෙනවා. එතකොට මේ දුක්ඛ සත්‍යය දුක්ඛ සමුදය ආර්ය සත්‍යය දුක්ඛ ආර්ය නිකම්ම දුක්ඛ සත්‍ය කියන්නේ හොඳ නෑ ඒකට. දුක්ඛ ආර්ය සත්‍යය. ආර්ය ශ්‍රාවකෙක් විදියට කොහොමද දුක යා කියවගෙන තියෙන්නේ? දුක්ඛ සත්‍ය පිළිබඳ නුවණ කියන එක අපි අර දන්න පටිච්චසමුපාද ඥානේ අවිද්‍යාවෙන් සංකාර සංකාර වලින් විඥානේ විඥානේ නාම රූප කියලා අපි කියපු කතාව ඒක දුක්ඛ සත්‍ය කියලා කතා කරත් කමන්නේ. ඒක අපිට දහම් පාසලේදී මේක එක සත්‍යයක් ඇත්ත ඒක. ඒක සත්‍යයක්. හැබැයි ඒ ආර්ය සත්‍යයට මට සමවදින්න බැරි නිසා ආර්ය කතාව ගල්ප නොගන්නේක හොඳයි. ඒක දුක්ඛ සත්‍ය ඇත්ත. එතකොට දැන් මේ එකෙක් යාගේ මේ දැන් භවය කියන එක විතරයි අල්ලගෙන මේ කතා කරන්නේ. හැබැයි ඔය හැම පටිච්චසමුපාදයේ අංගයකම ඔය විදියට කියන්න පුළුවන්. විශාල විස්තරයක් කියන්න පුළුවන්. එතකොට ඔක දැන් දුක්ඛාරිය සත්‍යමයයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යමයයි මේකේ ත්‍රිපරිවට්ටේමයයි කියලා ඔයගොල්ලෝ දකිනවනම් ඒ දැක්ම ඒ නුවණ ඒ දැනුවත් වීම පළවෙනි එක. ඒක තමයි ඔයාලට පළවෙනියෙන් තියෙන්න ඕනේ. එක දෙවෙනි එක. ඔන්න මේ කාරණා ටික විතරක් හදන්න. ඒක තමයි පළවෙනි. දෙවෙනි එක. දෙවෙනි එක දැන් අර දුක්ඛාරිය සත්‍ය නොවන නිසා ඔයාලට පේනව නේද? ඔයාලට පේනව නේද? මමත් ඉපදුනා, ඒ මගේ දරුවත් ඉපදුනා. ඒක ඔයාලගේ මනසේ තියෙනවනේ රැඳිලා. මමත් ඉපදිලා ඉන්නවා, මගේ දරුවත් ඉපදිලා ඉන්නවා. එතකොට ඔයාලට හිතෙනවා මම ආනුව සහ දරුවා ආනුව වැඩ කරන්න ඕනේ. එච්චරයි. හැම වෙලාවකම අපේ හිත කියන මොකද්ද? මම අනුව සහ මගේ දරුවා අනුවයි මම වැඩ කරන්න ඕන. ලෝකේ අනුව මම වැඩ කරන්න බෑ, මට වෙලාවකුත් නෑ. ඒ නිසා මම අනුවත් මම වැඩ කරන්න ඕනේ. ඇයි? ලෝකේ ඉපදුනාට පස්සේ උපන් ලෝකේ අනුව වැඩ කරන කම. ඔන්න ඔය උපන් ලෝකේ අනුව වැඩ කරන එක ඔය පින්නතුන්ලා දකින්න ඕන නිවන් මගේදී. මේ කියන්නේ මොන ශ්‍රාවකයෙකුටද? නිවන් මඟ වඩන ශ්‍රාවකයෙකුට. නිවන් මගේදී ආ දකින්න ඕන. දැන් මාව ඉපදිලානේ මනස තුල, මගේ දරුවා ඉපදිලානේ මනස තුල. ඒ ඉපදුනාන් පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඒ අනුව වැඩ කරන්න වෙලානේ. මම අනුවත් මගේ දරුවා අනුවත් වැඩ කරන්න වෙච්ච එක ලෝකෝත්තර මාර්ගයේදී. මතක තියාගන්න මේ වචනේ එතනට යොදා ගන්න ඕන. ලෝකෝත්තර මාර්ගයේදී මම අනුවත් මගේ දරුවා අනුවත් එයා ඉපදිලානේ. ජාති දුක නිසා බලන්නකෝ මේ විශාල සංකාර ලෝකයකට අහු වෙන විදිය බලන්න. මමත් ඉපදිලා මගේ දරුවාත් ඉපදිලා නම් ඉපදිලානේ. දැන් කරන්න දෙයක් නැහැ. ඉපදිලා ඉන්න නිසා මම අනුවත් මගේ දරුවා අනුවත් මට වැඩ කරන්න ඕන වැඩ කරන්න වෙලා මම අනුවත් දැන් දෙවෙනි එක මේ කියන්නේ මම අනුවත් මගේ දරුවා අනුවත් වැඩ කරන්න වෙච්ච එක වැඩ කරන්න වෙච්ච එක අකුසලයක්මයි කියලා දකින්න එක. ඒතර දැන් කෙනෙක් කියන පුළුවන් අපෝ ඒක අකුසලයක්ද මතක තියාගන්න මම මෙතන අවධාරණය කරපු වචනයක් තියෙනවා ලෝකෝත්තර මාර්ගයේදී අකුසලයක් මිසක් ලෞකික මාර්ගයේදී ඒක අකුසලයක් නෙමෙයි ඒක යුතුයකම. මේ කියන්නේ කොයි කිනාටද මේ නිවන ස්පර්ශ කරන්න ආසාවෙන් ඉන්න නිවන පිළිබඳ ඡන්දයක් තියෙන මගපල ගැන අපේක්ෂාවක් දල්වාගෙන ඉන්න මේ ජීවිතේදීම පිරුණම් පාන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙන කෙනෙක් තමයි මෙහෙම බලන්නේ. මොකද්ද? මමත් ඉපදිලා මගේ දරුවත් ඉපදිලා අපි දෙන්නම ඉපදිලා මමත් ඉපදිලා නම් මගේ දරුවත් ඉපදිලා නම් මගේ මමත් ඉපන් මමත් ඉපදුණු මගේ දරුවත් ඉපදුණු කම අනුව මට වැඩ කරන්න වෙච්ච එක නිවන් මගේදී බව නිරෝධයේ පැත්තෙන් කතා කළොත් මේක තමයි අකුසලතාවය. මේක තමයි අකුසලය. හැබැයි මේ දේශනාවේදී විතරයි බලන්න ඕනේ ඒක. නිවන් දකින්න කෙනාටයි මේක ගෝචර. නිවන් දකින්න නැති කෙනෙක් මේ බණ ඇහෙනකොට ටීවී එක වහලා දැම්මට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා උබතෝ කෝටික අවුලක හිර වෙන්න පුළුවන් මේවා අලුත් බණ ඕ අපිට හරියන්නේ නැහැ කියලා එයා වහාම ටීවී එක වහලා දැම්මට කිසි ප්‍රශ්නයක් නැහැ. බලනවා නම් බණ ටික අයින් වුණත් කමන්නේ නැහැ එයාට. මොකද හේතුව මේක කතා කරන්නේ මොන කෙනාටද? මොකද මේක අකුසලයක් වම් මේක බැරෑරුම් කමක් දැනෙන්න පුළුවන්. මේ ඒ කියන්නේ මමත් ඉපදිලා මගේ දරුවත් ඉපදිලා මම ඉපදිච්ච කමට වැඩ කරන්න වෙලා මමත් ඉපදුණු මගේ දරුවත් ඉපදුණු ලෝකයන් නම් තියෙන්නේ මට ලෝකේ වැඩ කරන්න වෙලානේ. මම අනුවත් මගේ දරුවා අනුවත් ඒ වැඩ කරන්න වෙච්ච එක අකුසලයක් කියලා දකින්න එක. එතකොට කෙනෙක් ආයේ ඊළඟට ප්‍රශ්න කරන්න ඕන මොකද? කුසලේ මොකද්ද එහෙනම්? කුසලේ තමයි බුදුරජාණන් සනුව වැඩ කරන එක. දරුවා අනුව වැඩ කරන එක අකුසලය. බිරිඳ අනුව වැඩ කරන එක අකුසලය. කුසලේ බුදුරජාණන් සනුව වැඩ කරන එක. ඕක තමයි දෙවැනි එක. එතන මම අනුවත් මගේ දරුවා අනුවත් වැඩ කරන්න වෙනවා නම් ඒ අනුව යන්න වෙනා නම් ඒ අනුව යන්න වෙලා නම් මොකද්ද ඒක? ඒක අකුසලතාවේ. කුසලතාවේ බුදුරජාණන්සේ අනුව යන්නේක කුසලතාවේ. එතන මේක කුසලා කුසලතාවේ විශේෂ සංග්‍රහ කරලා බලන්න ඕන මොන වගේ පදනමක් ඇතුළේද? ලෝකෝත්තර මාර්ගයේදී කතා කරනවා මිසක් එදනි මෙහා පැත්තේදී ආචාර ධර්ම ගැන කියද්දී සංස්කෘතික රටාව ගැන කියද්දී ලෞකික මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ගැන කියද්දී මේවා වළංගු නැහැ. එතන මේ කතාව අදාළ නැහැ. නිශ්ශබ්ද වෙන්න ඕනේ එතනදී මේ කතාව කරන්න හොඳ නැහැ. හැබැයි මේ කතාව කරලා අපි කොහෙද තියලා තියෙන එක හොඳයි. කවුරු හරි නිවන් දකි ඉස්සරහට. නිවන ගැන ශ්‍රාවකයන් මේ ධර්මයේ හම්බ වෙයි. නිවන් පිණිස යන ශ්‍රාවකයාට යාට එතකොට යාට අකුසලතාවේ සහ කුසලතාවේ ලෝකෝත්තර මාර්ගයේ මත පිහිටා විමසා බලනකොට මම අනුව මගේ මෙතන මතක තියාගන්න මගේ දරුවා අනුව යනවා කියලාම කතා කරන්නේ මේ ඕගොල්ලන්ට තමන්ගේ ලෝකේ ඉපදිච්ච කම අනුව කියන එක. මේ මම උදාහරණයට තමයි දරුවා අනුව කියලා කියන්නේ. එතකොට මම අනුවත් මගේ දරුවා අනුවත් යන්න වෙලා තියෙන්නේ මගේ ලෝකේ මමත් ඉපදිලා මට සාපේක්ෂව මගේ දරුවාත් ඉපදිලා ඉපදිච්ච කම නිසා මට ඒ අනුව යන්න වෙලා ඒ අනුව යන්න වෙච්ච එක අකුසලතාවය. ඒ අනුව නොයා කොයි මනුවද යන්න ඕනේ? බුදුරජාණන්සේ අනුව යන්න ඕනේ. ඒක කුසලය. මේක තමයි දෙවෙනි එක. දෙකයි. තුන්වෙනි එක තමයි මම ඉපදෙන කම සහ මගේ දරුවා ඉපදෙන කම සාපේක්ෂවයි පවතින්නේ. එතකොට මේ සාපේක්ෂතාවය කියලා කියන්නේ සසර මඟ, නිර්පේක්ෂකම නිවන් මඟ. ඒක තමයි තුන්වෙනි එක. සාපේක්ෂකම කියන්නේ සසර මඟ, සාපේක්ෂව බලන්නේ නැත්නම් නිර්පේක්ෂකම නිවන් මඟ කියලා පැහැදිලිව ඔයාලගේම සිතින් අඳුනගන්න එක තුන්වෙනි එක. හරි. මමත් ඉපදිලා මගේ දරුවත් ඉපදිලා ඒක මානසිකව ඉපදිච්ච එකක්. ඒ මානසිකව ඇති වෙලා ඒ මානසිකාරය කරාම ඒ අණුව විඥාණය ඒ අණුව සිත පහළ වීමෙන් ඒ අණුව සිත පහළ වීමෙන් ලෝක මානසිකව ජාතිය හට ගන්නවා. ඒ අණුව සිත නිරුද්ධ වීමෙන් මානසිකව ජාතිය නිරුද්ධ වෙනවා. එහෙනම් මේ ජාතිය කියන එක ඇතුළේ තියෙන සමුදයයි නිරෝධයයි විතරයි. ඒ සමුදේ නිරෝධය අවුරුදු 80ක විතර අන්තර් කාලයක් ඇතුළත වෙන එකක් නෙමෙයි. අර දුර්වල පටිච්ච සමුප්පාද ඥානයක් ඇතුළේ බැලුවාම හිතෙන්නේ ඇත්ත. මම ඉපදුණා, ඉපදිච්ච එක දුකයි, ඉපදුණියයි පරණ කර්මයන් නිසානේ උපදින්න ඇත්තේ. හරි, එකත් හරි. එතකොට මට මගේ කතාව කොච්චර අවුරුදු 80ක් විතර යයි. අවුරුදු 80 තුළද 80 තුළද කණ්ඩ ඕන බොණ්ඩ ඕන නාණ්ඩ ඕන දරුමල්ලුන්ගේ යුතුකම් කරන්න ඕනේ. ඒක කරන්න නම් මහපොළුවේ වැඩ කරන්න වෙනවා කියලා. ඒ දකින්න එක හොඳයිද නරක නෑ, හොඳයි. නමුත් නිවන් දකින්න තරම් සෑහෙන්නේ නෑ ඒක. නිවන් දකින්න කෙනා අර මානසිකාරයේ නිසා ඒ තැන විඥානයේ පහළ වීමෙන් Tamanගේ මාව උපදින බවත් මගේ දරුවා උපදින බවත් දකිනවා. විඥානයේ වින වෙන පැති වලින් පහළ වෙනකොට මමත් නිරුද්ධ වෙලා යනවා, මගේ දරුවත් නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ මගේ ලෝකයක් නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ලෝකයේ තියෙන්නේ මොකද්ද? සමුදයයි නිරෝධයයි විතරයි තියෙන්නේ. ඇතිවීමයි නැතිවීමයි විතරයි තියෙන්නේ. ඔය හතරවෙනි එක තමයි ඒ ඇතිවීම නැතිවීම කියන එක දකින්න හැකියාව. ඒක තමයි හතරවෙනි එක. පස්වෙනි එක මොකද්ද? පස්වෙනි එක තමයි හරි. ඇතිවීම නැතිවීම නම් ලෝකේ තියෙන්නේ පුරාණේ අනුව සිත නොපවත්වා මත්තේහිද ලෝකේ නොපතා. අර අවුරුදු මම අද ඉපදිලා අවුරුදු 80ක් තියෙනවා කියලා බැලුවම අනේ අවුරුදු 80ක් ඉන්න එපා. එහෙමනම් මට හොඳ ගෙයක් ඕන, හොඳ යාන වාහන ඕන කිය කියා ඒ අනුවම කල්පනා කරන්න ඕන. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වුමනා බව වදාලා මේ කියන්නේ ලෝකෝත්තර ශ්‍රාවකයෙක්ගේ ප්‍රඥාගෝචර චින්තනයට අහුවෙන්න ඕන කොටස. එහෙම අහු වුණා කියලා යා ලෝකයේ පිළිබඳව පරිහරණේ නවත්තන්නේ උපේක්ෂාවෙන් ඉන්නවා. ඉතින් ඒ පරිහරණය කිරීම තුළ යාට එකම දෙයයි තියෙන්නේ. ඒ කියන්නේ එදිනෙදා ඕගොල්ලෝ පාවිච්චි කරන ලෝකයේ සම්බන්ධ මෙබඳු ලෝකෝත්තර ශ්‍රාවකයෙක් අතහැරලා දාන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට ඊළඟට ඉන්න ප්‍රශ්නේ තමයි හරි ඔය ධර්මයට ආවොත් එතකොට අර මේ අවුරුදු 80ක පැවැත්ම පිණිස අවශ්‍ය පටිච්ච සමුපාද නුවණක් තියාගෙන අපි වැඩ කරු. ඒ ඔක්කොම පිළිබඳ ඇලීම් ගැටීම් දෙක නැතුව විතරයි ඉන්නේ. ඒවා වෙනදා වගේම තියෙනවා. හැබැයි අර ඇලීම් ගැටීම් දෙක නැහැ. ඒක තමයි ස්වල්ප ගුණ ධර්මයේ. ජීවත් වෙනකොට ස්වල්ප ගුණ ධර්මයක් ඕනනේ. ස්වල්ප ගුණ ධර්ම කුඩා ගුණ ධර්ම ඒ කුඩා ගුණ ධර්මෙ මොකද වෙනදා වගේමයි වැඩ. වෙනදා වගේම ඉස්සරහට සැලසුම් සහගතකමේ දිගුවක් තියෙනවා. ඉස්සරහට යනවා. ඒ දිගු ඇතුලේ ඇලීම් ගැටීම් දෙක විතරයි නැත්තේ. වෙනදා වගේම වැඩ. ඔෆිස් එකේ වෙනද වගේම යනවා. රාජකාරි වෙනද වගේම අකුරටම කරනවා. නැත්නම් මොකද්ද? ඇලීම් ගැටීම් දෙක නැහැ. ඇලීම් ගැටීම් දෙක නැතුව ඉන්නවා එච්චරයි. හැබැයි ලෝකෝත්තර මාර්ගී ලෝකෙට අයිති නැණි පින්වත්නි. ඒ නිසා අපිට මේ යන චින්තනයට වඩා හාත්පසින්ම කන පිටටනේ යන්න වෙන්නේ. ඒක ඉතා පැහැදිලි දෙයක් නේ බුදුරජාණන් වහන්සේ වදාළ. ඒතර පස්වෙනි එක තමයි ඉක්ම ගියපු தত্ত্বයක් වැඩන්නේ මත්තේහි தত্ত্বයක් වැඩන්නේ නැහැ නිවන් මගේදී. මොකද හේතුව දැන් පේන්නේ ඇතිවීම නැතිවීම විතරයිනේ පේන්නේ. හරි හතරවෙනි කාරණේ. ඒ ඇතිවීම නැතිවීම විතර නම් ඇතිවීම නැතිවීම පරණ හේතු බල වලට සම්බන්ධ නම් ඇතිවෙච්ච தত্ত্বයට විතරක් ප්‍රතිචාර දක්වලා පැත්තකට එනවා. ඒක තමයි පස්වෙනි එක. හයවෙනි එක ඇතිවීම නැතිවීම විතර නම් ලෝකේ තියෙන්නේ ඇතිවෙච්ච තැනම ලෝකේ නැති වෙනවා. කියන්නේ ජාතිය ඇතිවෙච්ච තැනම නිරුද්ධයිනා. ජාතිය ඇතිවෙච්ච තැනම නිරුද්ධයිනා. ඇතිවෙච්ච තැනම නිරුද්ධයිනම් ඒක අනිච්ඡානුපස්සී විහරණයකින් බලනවා. එතකොට තමයි ජවන ප්‍රඥාව කියන එක මෝරන්නේ. ඒකින් තමයි අනාත්මී බලලා නිවනට. මෙන්න මේ ටික යම් ශ්‍රාවකයෙක් වැඩුවොත් මේ ටික වැඩුවෝ. මේක අමුතු කතා. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ අලුත් එකක් ඕක. අලුත් එකක් නෙමෙයි. මේක තමයි පරණම එක. දැන් ඇහෙන ගොඩාක් ඒවා අලුත් ඒවා. ඒවා පරණ ඒවා වගේ කියනවා අපේ කට්ටිය එකතු වෙලා කියනවා. මේක තමයි පරණම එක. මේක ඇහෙනකොට මේ පරණම එක ගැන හරියට දන්නේ නැති කෙනෙක් හිතන්න පුළුවන් මේ නලුත් බණ. මෙන්න මෙයාලට හිතෙන ඒවා කියනවා. කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් ඒවා බොහොම දරාගෙනයි තමයි අපි දැන් ඇත්තටම බණ කියන්නේ. මේවා හිතලු කියලා කියන කී දෙනෙක් ඉන්නවා. දැන් මේවා හිතලු කියලා මැසේජ් එවන කී දෙනෙක් ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. හිතලු කියනවා කියලා. බලන්න මේක පරණ මේක කියන්න මම මොකක් හරි ඕගොල්ලන්ට උදාහරණයක් කියන්න. දැන් අපි හිතමුකෝ අපි දන්න දැන් නිවන් මඟ වඩන කෙනා තුළ හොඳටම මෝරන්න ඕන දෙයක් තමයි ඉන්ද්‍රිය ධර්ම ටික. මොනවද ඉන්ද්‍රිය ධර්ම? සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ ටිකේ උපරිම තලය තමයි අරහත්ත්වය. ඒතර මේ ටිකෙන් තොරව නිවනක් ගැන කතා කරන්න බෑනේ. අපි මේ ටිකට මේ කාරණා ටික ගලපලා බලමු. මේ කියන කාරණා ටිකට අපි මේ ටික ගලපලා බලමු. එතකොට මමත් ඉපදිච්චකම මගේ අම්මත් ඉපදිච්චකම එකම වෙලාවේ වෙච්ච දෙයක් බව. ජාතිය නිසා ජරා මරණ දුක පැනවෙන බව. ජාතිය පරණ භවයෙන් හැදිච්ච බව. වදාලි කවුද? බුදුරජාණන් වහන්සේ වදාලි. එතකොට ඒ අනුවම බලබලා ඉන්නකොටනේ සද්ධාව මෝරන්න ඕන. මම ඉපදුනේ යම් දවසකද මට සාපේක්ෂව අපේ අම්මා ඉපදිලා අපේ තාත්තා ඉපදිලා ගිහි කෙනෙකුට තමන්ගේ දරුවා ඉපදිලා තමන්ගේ බිරිඳ ඉපදිලා ස්වාමී මට සාපේක්ෂව තමයි මම ස්වාමියා කියන තත්වයේ ස්වාමියා ඉපදෙනකොට බිරිඳ උපදිනවා සාපේක්ෂව ස්වාමියා කියලා තත්වයක් බිරිඳකින් තොරව නැහැ ඒ කියන්නේ নিরপেক্ষකව ලෝකයක් නැහැ ඇත්තටම සාපේක්ෂව ලෝකයක් තිබ්බට নিরপেক্ষව බැලුවම ශුන්්‍යතාවයක් එන්නේ ස්වාමියා නැතුව බිරිඳක් නෑ බිරිඳ නැතුව කොහෙද ස්වාමියෙක් ඉන්නේ එතකොට බිරිඳ නැත්තම් ස්වාමියෙක් කියලා කෙනෙක් උපදින්නේ නැහැ ලෝකයේ ශුන්්‍යතාවයක් හිස් බවකින් වැටහෙන්නේ ඒ කියන්නේ ලෝකේ සාපේක්ෂව බලනකන් තමයි අල්ලගන්න ලෝකේ පේන්නේ එතකොට තමන් ඉපදුන තමන්ගේ අම්මත් ඉපදුන දෙන්නම එකම වෙලාවේ ඉපදෙනකම මානසික ගතියක් මානිනි මේක කෙරෙහි මේ මානසික ගතිය කෙරෙහි සියුම් තෘෂ්ණාව නිසායි භවයේ රැස්වෙන්නේ කියලා වදාලේ කවුද බුදුරජාණන් වහන්සේ ඒ නිසා බුදුරජාණන් වහන්සේට පැහැදිච්ච කෙනා මේ විදියට බලන්න උට සද්දාව දෙවනියට මං කිව්වනේ දැන් මේවා පුනරුච්චාරණී කරන්නේ ඇයි දැන් බලන්න මේ කියාපු කාරණා ටික මං ආයේ කියන්නේ ඇයි එකක්වත් වරදින් නැතුව මේ කියන්නේ මේක මගේ හිතලු නෙමෙයි කියන්නේ. දැන් ওই ටික කියාන යනකොට ওই පින්නතුන් හිතෙනවා ඇති මේ හාඳුරුන් හිතෙන හිතෙනවා ආයේ කියනවා කියලා. ඔන්න බලන්න මේ ටික ඔන්න ආයේ කියන විදිය දෙවණියට ඔයාලට මතකත් නෑ සමහරට මම මේ කියාපු ටික. මේ දැන් කියාපු ටික. දෙවණියට බුදුරජාණන් මං කෝ ඔයගොල්ලෝ හිතන්නේ කියලා මමත් ඉපදිලා දරුවත් ඉපදිලා මම ආනුවත් දරුවා ආනුවත් වැඩ කරන්න වෙච්ච එක අකුසලය බාගතුනංශය අනුව යන්න වෙච්ච එක කුසලය කියලා. දෙවණියට ඉන්ද්‍රිය ධර්මවල දෙවණියට කතා කරන්නේ මොකද්ද? වීරිය. වීරියේ කතා කරන්නේ කුසල කුසලතාව. වීරියේදී කතා කරන්නේ ඉමේ ධම්මා මේ කුසලය උපද්දවන්න මහණිනි අකුසලය දුරු කරන්න. කුසල මේ උපන් කුසල් වඩන්න නූපන් කුසල් උපද්දවන්න උපන් අකුසල් දුරු කරන්න නූපන් අකුසලේ නූපදවන්න කියලා කතා කරන්නේ වීරිය. දැන් මං කිව්වේ මොකද්ද? මමත් ඉපදිලා මගේ අම්මත් ඉපදිලා ඒ අණුව යන්න වෙච්ච එක අකුසලය භාග්‍යතුන් වහන්සේ අණුව යන්න වෙච්ච එක කුසලය. ඇයි භාග්‍යතුන් වහන්සේ අණුව යන්නේ? සද්ධාව තියෙන කෙනාට දැන් උපදි බුදුරජාණන් වහන්සේ කියාපු එක ඇත්ත කියලා දැක්කාම ඒ අණුවනේ යන්න හිතෙන්නේ. අපි කොහොමත් ඇත්ත පැත්තට නිදුවන්න ඕන. එතකොට මේ මුලාවක් නේ ප්‍රෝඩාවක් නේ මේ මමත් ඉපදිලා මගේ දරුවත් ඉපදිලා මේක යථාර්ථයක් කියලා හිතාන දුවන එක. ඒක අකුසලයි කියලා බලන්න කිව්වා භාග්‍යතුන් වහන්සේ අණුව යන්නේ කුසලයි කියලා බලන්න කිව්වා. එතකොට ඒක වීරිය සද්ධා වීරිය දෙවණී එක තමයි පින්වත්නි වීරිය එතකොට මම මගේ දරුවා කියන එක මානසිකව ඇති වෙලා ඒ විඥාණය වෙන වෙන පැති වලින් පහළ වෙනකොට මොකද වෙන්නේ නිරුද්ධයි මගේ ලෝකේ බිරිඳ නිරුද්ධයි ස්වාමියා නිරුද්ධයි එතනම නිරුද්ධයි ඇතිවීම නැතිවීම විතරයි තියෙන්නේ Taman ගෙම සිත ඇතිවීම නැතිවීම දෙස Taman ගේ අවධානය තියෙනවා නම් ඒක චිත්තානුපස්සනාව ඒකයි ති මොකටද ඉන්ද්‍රිය ධර්මවල තුන්වෙනි එක සද්දා විරිය සතිය. ඒ සමාධියේ බලාපොරොත්තුව හතරවෙනි එක සමාධියනේ කුසල් සිතේ ඒකාග්‍රතාව. ඊට පස්සේ මං කෝ මේ ඇතිවීම නැතිවීම විතරක් නම් ලෝකේ තියෙන්නේ. ඇතිවීම නැතිවීම විතරක් නම් ලෝකේ තියෙන්නේ. ඇතිවෙච්ච තැනම ලෝකේ නැති වෙලා යනවා නම්. ඇතිවෙච්ච තැනම ලෝකේ නැති වෙලා යනවා නම් ඒ ඇතිවෙච්ච නැතිවෙච්ච ලෝකේ පදනම් කරගෙන ඉක්ම ගියපු ලෝකේ අනුව හෝ අනාගතය අනුව සිත නොපවත්වා වර්තමානයේ ප්‍රතිචාර දැයි කුසල් සිත ඒකාග්‍රතාවේ කුසල් සිත අනුව විතරක් ඉන්න බලනවා අතීතය අනුව බැලුවොත් අතීතය අනුව අකුසල් හට ගන්නවා අනාගතය අනුව බැලුවොත් තණ්හාව පදනම් කරගෙන අකුසල් එනවා ඇතුළට කුසල් සිත ඒකාග්‍රතාවේ සමාධිය එතකොට මේක විතරක් නම් ලෝකේ තියෙන්නේ ලෝකේ අනිත්‍යයි කියලා බැලුවාම ජවන ප්‍රඥාව මෝරනවා කියලා මං කිව්වා ඒක මොකක්ද ප්‍රඥාව එහෙම බැලුවට පස්සේ අනාත්මයි කියලා බලන එක අනාත්මයි කියලා බලන එකෙන් මඟපල කියලා කිව්වා. ඒක තමයි විමුක්තිය. ඒතර සද්දා විරිය සති සමාධි පඤ්ඤා ඒ ටික ඔක්කොම එකට වැඩෙනකොට විමුක්තිය. මේක නිවනමයි. මේක නිවනමයි. මේකෙන් තොරව විමුක්තියක් ගැන කතා කරන්න බෑ. ඒ නිසා ඔය පින්තුන්ලාට මේ පොඩි ಗುಣධර්ම. නමුත් ඒ කියන්නේ අපි පුංචි දේවල් කියලා කිව්වට මේක ඇත්තටම තේරෙන්නේ ඔයාලගේ වාසනාවකට. ඔයා මේ කියන ඒවා තේරෙන්නේ නැහැ ගොඩක් අය. මේක ඔයාලට දැන් අහලා හුරු වෙලා තියෙන නිසා මේවා හොඳට යනවා මනසට. නමුත් ඔගොල්ලෝ දන්නවද දක්ෂ ගානක් ඉන්නවා මේක තේරුම් ගන්න බැරුව. ආය අහනවා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති අය අතරේ ඔයාලට මේ ධර්මයේ තමන්ගේ ඔළුවට ගොඩ නැගෙනවා. මේ ධර්මයේ අනු ඔයගොල්ලන්ට තේරෙනවා. ඒ තේරුම් ගැනීම දක්ෂකම. ඒක තමා තුළ වැඩිච්ච මහ විශාල කුසලයක්. ඒ අනුව විමසා බලන දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසා
මේ හෝරාවක බුද්ධ දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ අපි පින්තුන් නොම්බර 59 එක විශ්වවිද්‍යාල මාවත පළමු පටුමග රත්න පිටියේ පදිංචි චාමනී වික්‍රමරත්න මහත්මිය, අපේ දිල්රුක් වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන පින්තුන් එකතු වෙලා මේ උතුම් දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරනවා. ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අරමුණු කරගන්නවා මැයි 29 වන දිනට අවුරුදු 60ක් සම්පූර්ණ වී විස්රාම දිවියට එළඹෙන උපුල් අල්විස් මැතිතුමන්ට, ස්වාමි පුරුෂයාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට චාමනී වික්‍රමරත්න මහත්මිය ප්‍රදාන පිනතුන් බලාපොරොත්තු වෙනවා. ඒ මහත්මාට අපි ආශිර්වාද කරනවා. උපුල් අල්විස් මහත්මාට නිදුක් නිරෝගී සුව චිරජීවනය, මේ ධර්ම දානමය කුසලයන්ගේ උපකාරය සැලසේවා, කායික මානසික සුව සහනේ වේවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ජූනි මාසේ 4 වන දින 29 වැනි වියට පත්වන බෙනුරි අල්විස් දියණියටද නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඊටාම සුව පහසු යුග දිවියකට මේ උතුම් කුසල් දියණියට හේතුපකාර වේවා කියලා පින්වත් දෙමව්පියන් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ජූනි 5 වන දින ජන්මදිනයේ දෙන අපේ කල්යාණ මිත්‍ර දිල්රුක් වික්‍රමරත්න මැතිතුමන්ට ඉතාම මෛත්‍රී සහගතව අපි නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ධර්ම මාර්ගයේ පූර්ණේ කරගෙන මේ කුසල සංස්කාරයන් තමන්ගේ సంతාණය තුල බලවත් කරගෙන නිවනින් සැනසීමටම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ ධර්ම දානින් රැස්ුණා වූ සියලු කුසලානිසංස ධර්මයන් විශේෂයෙන් අපේ දිල්රුක් වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන පින්තුන්ගේ රෝගීව සිටින පින්වත් දෙමව්පියන්ට යම් බොහොම සුව වෙමින් ගිලන්ව ඉඳලා දැන් යම් සුවයක් ලැබමින් සිටින පියතුමන්ට, මෑණියන්ට මේ කුසල් උපකාර වේවා. පින්වත් දෙමව්පියන් මේ කුසල් බලවත් කරගෙන එයගේ භවගාමී ජීවිත සුවපත් කරගනිත්වා, ආයති භවය සුවපත් කරගනිත්වා, මේ පින්වත් දරුවන් හැටියට මේ අතු රැස් කරා වූ සියලුම කුසලානිසංස ධර්මයන් පින්වත් දෙමව්පියන්ට ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිසම බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් මේ ධර්මාශ්‍රවණයට පැමිණුණු සියලුම පින්නතුන්ගේ පවුල්වල හැම දෙනාටම, දිල්රුක් වික්‍රමරත්න මහත්මයා, චාමනී වික්‍රමරත්න මහත්මිය ඇතුළු ඒ පවුල්වල ස්වාමිවරුන්ට, බිරිඳවරුන්ට, දරුවන්ට හැම දෙනාටම මේ කුසල් උපකාර වෙලා සුවසේ නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ බලවත් ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා. ඒ වගේම දේශකයන් වහන්සේ වෙචාපටත් සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. මේ රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන් සියලු මහා සංඝරත්නයටද මගඵල නිවන් පිණිසම හේතුපකාර වේවා. සතරවරං රජදරුවන්, සක්දිවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් මගඵල නිවන් පිණිසම හේතුපකාර වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.
මෝහක්ඛයෝ නිබ්බානං.